ගුරු කෙතර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරු කිදර
ඌවේ ගුරු ගෙදර
අයිබවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සූදානම ඔබේ ගුරු ගෙදරින් 6-11 ශ්‍රේණිවල චිත්‍ර පාඩම කියලා දෙන්න. අද දවසේ චිත්‍ර පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රියන්ත දර්ශනද සිල්වා ගුරු පියාණන්.
ආදරණීය දුවේ පුතේ, අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ අතීතයේ මුතුන් මිත්තන් අපිට දායාද කළ උරුමයන් පිළිබඳව. මේ උරුමයන් වල විකාශනයේ හා ඒ ප්‍රභවයන් පිළිබඳව අපි අද ඔබලත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. මාතෘකාව වෙන්නේ ස්තූප පිළිබඳව. ස්තූප හැටියට අපිට සඳහන් වෙනවා දාගැබ කියලා අහලා ඇති ඔබලා, තූප කියලා අහලා ඇති, චෛත්‍ය කියලා අහලා ඇති, වේර කියලා අහලා ඇති. මේකේ වඩාත්ම අපිට ආසන්නව අද හිතට එන්නේ චෛත්‍ය කියන වචනේ. මේ චෛත්‍ය අපිට නිතර දිවේලි, අපි පන්සල් යනකොට නිතර දිවේලි මුණ ගැහෙන, අපි දකින, අපි වන්දනාමාන කරන පූජනීය වස්තුවක්. අපි ඒ වුණාට අපි හිල වැන්දට අපි මේ චෛත්‍යවල කොහොමද ලංකාවේ ස්තූප නිර්මාණය වුණේ, කොයි වගේ හැඩද, මොන වගේ ලක්ෂණද කියන එක අපි අද අවබෝධයක් ලබා ගනිමු. මම මුලින් සඳහන් කළා ස්තූපේ හඳුන් නම් කීපයක් තියෙනවා. දාගැබ, තූපය, චෛත්‍ය, වෙහෙර යන නම් වලින් මේ ස්තූපය හඳුන්වනවා. ඒතර මේ ස්තූප ලංකාවේ විතරක් නෙවෙයි, බුරුමය, සියමය, කාම්බෝජය, දකුණු දිග ආසියාවේ අනිකුත් බෞද්ධ රටවලටද, බෞද්ධ සිද්ධස්ථානවලද දැකි හැකි ප්‍රධාන අංගයක් හැටියට අපිට මේ ස්තූප සඳහන් කරන්න පුළුවන්. බොහෝ ස්තූපයන් නිර්මාණය කරලා තියෙන්නේ ඉතාමත් දැකුම් කළු රමණීය වටපිටාවක් තුල. උදාහරණයක් ලෙස ගත්තොත් ඉන්දියාවේ සාංචි ස්තූපය පිහිටා ඇත්තේ මධ්‍යම ඉන්දියාවේ මෙල්වා කියන ප්‍රදේශයේ ඉතා සුන්දර වූ කඳු ගැටයක් මත. ඒ වගේම තමයි ලංකාවේ මිහින්තලා පුදුබිම. මිහින්තලාවත් ඉතාමත් ලස්සන, ඉතාමත් සුන්දර දැකුම් කළු පරිසරයක තමයි මිහින්තලා පුදුබිමත් පිහිටා තිබෙන්නේ. ඒ වගේම පෙරදිග, දකුණු දිග ආසියාතික රටවලට බුදුදහමත් සමග ස්තූප නිර්මාණයද පැතිර ගියේ ඉන්දියාවේ සිට. මේ ඉන්දියාවේ ඉඳන් බුදුදහම ව්‍යාප්ත වෙනකොට අපිට ස්තූප නිර්මාණය පිළිබඳවත් ව්‍යාප්තියක් අපිට ඇති වෙනවා. ඒ වුණාට ඉන්දියාවේ තවත් ආගම් තිබුණා. ඒ ආගම්වල ප්‍රධාන තැනක් ගන්න ආගමක් තමයි ජෛන ආගම. ජෛන අනුගාමිකයින්ද මුල් කාලවල ස්තූප නිර්මාණය කළ බව සඳහන් වෙනවා. ඒවා බෞද්ධ ආගමික ආගම හා සමකාලීන යුගයේදී ඉදි වූ නිර්මාණ ලෙස තමයි සඳහන් වෙන්නේ. ඊටත් ඈත අතීතයේදී ඉන්දියාවේ වාසය කළ සක්විති රජවරුන් ඔවුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා ස්තූප ගොඩනැගූ බව වංශ කතාවල සඳහන් වෙනවා. ඒ අනුව බලද්දී අපිට ඉන්දියාවේ පැරණි බෞද්ධයන් විසි ස්තූප යොදාගනු ලැබුවේ ආගම් ශාස්ත්‍රවරුන්ට ගෞරව දැක්වීම සඳහායි. මුලදී බුදුන් වහන්සේගේ අපි දන්නා මුලදී බුදුන් වහන්සේගේ හෝ රහතුන් වහන්සේලාගේ ශාරීරික ධාතුන් නිදන් කිරීමට ස්තූප තැනූ බව. ඒ වගේම අපි අහලා තිනෝ බුදුන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව සිදු කළ ස්ථානයේ උන්වහන්සේ ජීවමාන කාලයේදී ධ්‍යාන සුවයෙන් වැඩ සිටි ස්ථානවලත් ස්තූප ඉදි කළ බව. මේවා පූජනීය ස්මාරක ලෙස තමයි හැඳින්වෙන්නේ. ස්තූප නිර්මාණය කිරීමට පෙර මුල් යුගයේදී බුදු පිළිම කියන්නේ බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය නොකළ බව අපි දන්නා බුදුන් වහන්සේ තිබ ගෞරවයේ නිසා බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කිරීම බොහෝ කලක් ගත වුණා. ගාන්ධාර යුගයේ දක්වාම බුදු පිළිම නිර්මාණය සිදු වුණේ නැහැ. නමුත් මේ කාල සීමාව තුළ බෞද්ධ සංකේතයන් නිර්මාණය වුණා. බුදුන් වහන්සේ ජීවමාන කාලයේ ඇසුරු කළ වස්තුන් ඒ වගේම සර්වඥ ධාතුන් නිදන් කරලා ස්තූප ගොඩ නැගුවා. ඒ වෙනුවට සංකේත භාවිතා කරා කියලා කිව්වනේ. ඒතර මේ යොදාගත් සංකේත තමයි සිරිපතුල, ධර්මාසනය, බෝධිය, ස්තූපය කියන පූජනීය වස්තුන්. මේ වස්තුන් අතරින් ස්තූපය ප්‍රධාන තැනක් ගන්නවා. ඒ මන්දයත් ස්තූපයේ ගර්භය තුල දහස්තුන් වහන්සේලා තැන්පත් කිරීම සිදු වූ නිසා තමයි මේ ස්තූපය පිළිබඳව අපිට වැදගත් වෙන්නේ. දැන් දුවල පුතාලා ස්තූපයේ විකාශනය පිළිබඳව කතා කරද්දී අපි පොඩි රූප සටහනක් ඇඳගන්න ඕනේ. ඒ නිසා පුළුවන් නම් පෑනකුයි කොලේකුයි ළඟ තියෙනවනම් අපි ස්තූපයක පොඩි දල සැලැස්මකුත් මේ අතරතුර ඇඳගන්න උත්සාහ කරමු. එතකොට දැන් අපි මුලදී ධර්මාශෝක රජතුමා ධර්ම ප්‍රචාර කටයුතු නිසා කිරීම නිසා බුදුදහම ව්‍යාප්ත වුණා. මේ බුදුදහම ව්‍යාප්තියත් එක්ක ධාතු වන්දනාවද ඒ සමගම ස්තූප නිර්මාණය පිළිබඳවද ඉන්දියානු දේශ සීමාවෙන් පිට ලංකාව වැනි වෙනත් රටවලද පියාත් වී එවැනි රටවල ආගමික අංගයක් බවට මේ ස්තූප පත් වුණා. කල්යාමේදී ඉන්දියාව තුලම මේ ස්තූපවල බාහිර හැඩය බොහෝ වෙනස්කම් වලට භාජනය වුණා. අපි දැන් කතා කරොත් ලංකාවේ ස්තූප නිර්මාණ කිරීමේදී අපිට බොහෝ දුරට පාදක වුණේ ඉන්දියාවේ සාංචි ස්තූපේ. ඒ ස්තූපේ ආභාෂය තමයි අපට ලැබුණේ. මේ ස්තූපේ ආභාෂය ලැබුණ නිසා අපි ස්තූප ගොඩනැගුවා දේශීය ස්තූප. දේශීය මුහුණුවරකින් ශ්‍රී ලාංකීය අනන්‍යතාවයකින් ගොඩනැගුණු බව පේන්න තියෙනවා. ඒ අනුව අපේ සිංහල කලාකරුවන් ස්තූප නිර්මාණයේදී හැඩය අනුව යම්කිසි අරුතක් ගැන්වීමට උත්සාහ කළ බවක් අපිට පේන්න තියෙනවා. දැන් මම සඳහන් කර ඉස්සෙල්ලා දුවල පුතාලට ස්තූපයක් සටහන් කරගන්න කියලා. අපි දැන් මේ ස්තූපේ හැඩ, බඳේ හැඩ ගැන සටහන් කරගමු. බඳේ හැඩ තමයි බුබ්බුලාකාර හැඩ. එතකොට ස්තූපයේ ආකෘතිය තියෙන බුබ්බුලාකාර හැඩ. මේ බුබ්බුලාකාර හැඩය අපි දන දිය බුබුලක හැඩය කියලා. ඒ වගේම ඊළඟ හැඩය තමයි බඳේ ස්තූපයේ බඳේ හැඩය ධාන්‍යාකාරයි නම් ඒක වීන් ගොඩයක හැඩය හැටියට සලකනවා. ඒ වගේම ගාන්ඨාකාරයි. එහෙම නැත්නම් සීනෝක ගාන්ඨාරයක හැඩේ තියෙන ස්තූපයක් නම් ඒක ගාන්ඨාකාර ස්තූපයක් හැටියට සැලකෙනවා. අපිට දැන් බුබුලාකාර හැඩේ ස්තූපයකට උදාහරණයක් ගන්න පුළුවන් රුවන්වැලි සෑ ස්තූපය. ධාන්‍යාකාර හැඩයකට ස්තූපයක නම් කැලණි විහාරයේ ස්තූපය. ගාන්ඨාකාර හැඩයක ස්තූපයක් නම් අපිට ගන්න පුළුවන් ථූපාරාමයේ ස්තූපය. ඒ වගේම ලංකාවේ දක්නට නැති හැඩත් කීපයක් තියෙනවා. දැන් සමහරක් පුරා විද්‍යාඥයෝ සැලකනවා ලංකාවෙත් මේ හැඩ කීපයක් තිබුණා කියලා. ඒ තිබුණ හැඩ සමහර හැඩවලින් පත්මාකාර නිලුම් මලක හැඩය, ගටාකාර කියන්නේ කලගෙඩියක හැඩය, පාත්‍රාකාර කියන්නේ පාත්‍රයක හැඩය. මීට අමතරව පලණ්ඩවාකාර සහ මන්දිරාකාර හැඩද තිබිලා තියෙනවා. ඒ අනුව පත්මාකාර හැඩයක පුරාවිද්‍යාව සඳහන් කරන පත්මාකාරක හැඩයක ස්තූපයක් තියෙනවා කියලා දැදිගම සූතිගර චෛත්‍ය මේ වගේ හැඩයක් තිබුණා කියලා මුල් කාලේ. ඊළඟට ප්‍රතිමාගර මේ පදානගර හැටියට තිබ්බ බොහෝ දේවල් අපිට ස්තූප අංග හැටියට යන්න පුළුවන් දේවල් මේ ස්තූප නිර්මාණයත් එක්ක එකතු වෙනවා. මේ වගේම අපි දැන් ස්තූපයක කොටස් දැන් මම ඉස්සෙල්ලා සඳහන් කරපු විදිහට ස්තූපයක කොටස් අපිට නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ නම් කිරීමේදී අපි මුලින්ම ස්තූපයක් ඇඳගමු. මේ ස්තූපය ඇඳ ගැනීමේදී ගර්භයේ හැඩය ධාතු ගර්භයේ හැඩය අපි තුන් බුබ්බලාකාරයි නම් අඩ කවාකාර හැඩයකට ඇඳගත්ත පාදමේ ඉඳන්ම අපි ගියා නම් පාදම අඩිතාලම ඊට පස්සේ තියෙනවා මේ අඩිතාලමත් එක්කම තියෙනවා පේශා වලලු තුනක්. දොළුපතල දැකලා ති පන්සලට ගියාම මේ පන්ස චෛත්‍ය පේශා වලලු තුනක් තියෙනවා. මේ පේශා වලලු තුනේ අපි ඉන්දියාවත් එක්ක සංසන්දනය කරොත් මේ ස්තූපේ පේශා වලලු තුන ලංකාවේ පේශා වලට ඇඳෙන්නවත් ඉන්දියාවේ මේ පේශා වලලු මේදි අනුවෙන් තමයි හඳුන්වනු ලබන්නේ. ඒතර බොහෝ දුරට ඉන්දියාවේ මේ පේශා වලලු මේදි හැටියට තමයි හඳුන්වනු ලබන්නේ. ධාතු ගර්භය ගර්භයමයි ගර්භයේ හැඩය අනුව තමයි මම මුලින් සඳහන් කරපු අර බුබ්බුලාකාර ධාන්‍යාකාර ඝටාකාර පත්මාකාර පාත්‍රාකාර වගේ හැඩ නිර්මාණය වෙන්නේ. එතකොට ධාතු ගර්භය ධාතු ගර්භයේ මත දැකලා ඇති හතරස් කොටුවක් තියෙනවා. මේ හතරස් කොටුව ඉන්දියාවේ සාංචි ස්තූපය අපි උදාහරණයට ගන්න සාංචි මේක නම් කරලා තිනවා හර්මිකාව කියලා. හතරස් කොටුව හර්මිකාව කියලා. දැන් ඉන්දියාවේ ස්තූපයි ලංකාවේ ස්තූපේ අතර උපරි භාගයේ ඇති වෙන වෙනස්කමක්. උඩ කොටසේ ඇති වෙන වෙනස්කම තමයි ලංකාවේ ස්තූපවල හතරස් කොටුව මත නිර්මාණය වෙනවා දේවතා කොටුවක්. මේ දේවතා කොටුව මත කොත් කැරල්ල නිර්මාණය වෙනවා. කොත් කැරල්ල මත කොටත් ඊළඟට කොත මත මාණික්කයක් නිර්මාණය වෙනවා. මේ හතරස් කොටුව මත ඉන්දියාවේ ස්තූපවල යෂ්ටියත් ඒ වගේම ජත්‍රයත් නිර්මාණය වෙනවා. මේ ස්තූප දෙක අතර ඉන්දියාවේ ස්තූපයයි ලංකාවේ ස්තූපයයි දෙක අතර සංසන්දනක බැලුවොත් ස්තූපවල ඉතාමත් ලස්සන දර්ශනීය ස්තූපය ලාංකික නිමගම් කරුවන් අතින් නිමුණා කියලා අපිට හිතන්න පුළුවන්. ඒ කියන්නේ උපරි භාගයේ උඩ කොටස ඉතාමත් කලාත්මක අයුරින් නිර්මාණය වෙනවා. මේ ස්තූපයක් ඇති භූමියේ විවිධ ආකෘති එහෙනම් භූමි සැලැස්මක් නිර්මාණය වෙනවා මේ ස්තූපයත් එක්ක. ඒ කියන්නේ මත් ස්තූපය මැද කරලා වටේට පියගැට පළවල් හතරක් නිර්මාණය වෙනවා. ඒ වගේම වැලි මලුවන් නිර්මාණය වෙනවා. සලපතල මලුවක් නිර්මාණය වෙනවා. පියගැට පළවල් නිර්මාණය වෙනවා. පරිවාරක ස්තූප නිර්මාණය වෙනවා ස්තූප නිර්මාණයත් එක්කම. ඒ වගේම මේ ස්තූප නිර්මාණයත් එක්කම අපි කතා කරමු පියගැට පළත් එක්ක නිර්මාණය වෙනවා ඇත්පවුරු, ඊළඟට සඳකඩ පහන, මුරගල, කොරවක්ගල ඒ යන ආදි වශයෙන් විවිධ වූ නිර්මාණ රාශියක් මේ ස්තූප නිසා නිර්මාණය වෙනවා. මේ ස්තූප දැන් අපි ස්තූපේ අංග ගැන කතා කරා. එතකොට ස්තූපයක මේ අංගවලට විවිධ වූ අරුත් සිංහල කලාකරුවන් විසින් දීලා තිනවා. ඔවුන් මේ පාදම හැටි සලකන සර්දාවි සංකේතයක් හැටියට පේශාවල්ලුන් සලකනවා ත්‍රිවිධ රත්නයේ හැටියට. හතරස් කොටුව චතුරාර්ය සත්‍ය හැටියට. දේවතා කොටුව සදෝලුව එම දිව්‍ය ලෝකයේ ලෙස. කොත් කැරැල්ල ලෝතුරා දහම හැටියට. කොත නිර්වාණය ලෙස. එතකොට අපි දැන් කතා කරා ස්තූපේ විකාශනය පිළිබඳව. ඒතර ස්තූපේ හැඩය අපි හැඩ අනුව වෙනස් වෙනවා. ස්තූපය විවිධ වර්ග තියෙනවා අපි කතා කරා. මේ වර්ගත් එක්ක අපිට බොහෝ දුරට ලංකාවේ ඉදිකළ ස්තූපයන් පිළිබඳව කතා කරන්න පුළුවන් වෙනවා. ශ්‍රී ලංකාවේ ඉදිකළ ඓතිහාසික ස්තූප රාසියක් තියෙන. ඒ අතරින් තූපාරාමය, රුවන්වැලි සෑය, අපේගිරිය, ජේතවනාරාමය, රන්කොත්වෙහෙර, කිරිබෙහෙර, හඟුරංකෙත පොත්ගුල් විහාරී ස්තූපය, කැලණි විහාරය, මේ ආදි වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන් ස්තූප රාසියක් ලංකාවේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම මේ ස්තූප වලට උදාහරණයට අපි දුන්නොත් තූපාරාමය අනුරාධපුර යුගයට අයිති වෙන්නේ, රුවන්වැලි සෑය අනුරාධපුර යුගයට, අබේගිරිය අනුරාධපුර යුගයේ, ජේතවනාරාමය අනුරාධපුරයේද, රංකොත්වෙහෙර පොළොන්නර යුගයට, කිරිවෙහෙර පොළොන්නර යුගයට, පොත්ගුල් විහාර ප්‍රතිමාව මේ විහාර ස්තූපය මහනුවර යුගයට. මේ ආදි වශයෙන් අපිට ස්තූප, ඓතිහාසික ස්තූප, තීන ස්ථාන යුග පිළිබඳව අපි දැනුවත් වෙන්න ඕනි. ඒකම අපි ලක්දිව ඉදිකල ස්තූප, මුලින්ම ඉදිකල ස්තූප පිළිබඳව දැන් අපි අවබෝධයක් ලබා ගනිමු. ලක්දිව ඉදිකල ස්තූප අතරින් තූපාරාමය පළමු දාගැබ ලෙස සැලකෙනවා. ඒ නිර්මාණය කරන ලද්දේ ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේදී රජ කළ දේවානම්පියතිස්ස රජතුමන් විසින්. මිහිඳු මාහිමියන්ගේ මග පෙන්වීම හා උපදෙස් මත මේ ස්තූපය නිර්මාණය කළා බව වංශ කතාවල සඳහන් වෙනවා. මේ ස්තූපේ, තූපාරාම ස්තූපේ අපේ මුතුන් මිත්තන් සඳහන් කරලා තියෙනවා බුදුන් වහන්සේගේ අකු ධාතුව මේ දාගැබ් තුල තැන්පත් කර ඇති බව. ඒ කියන්නේ අපේ බෞද්ධයන් තුල තියෙන විශ්වාසයක් තමයි අකු ධාතුව මේ ස්තූපේ තැන්පත් කරලා තියෙන බව. එතකොට මේ ස්තූපය අපි වර්ග කරන්නේ බන්දේ ස්වරූපය අනුවනේ. එතකොට මේ තූපාරාමයේ මුල් හැඩය ධාන්‍යාකාරයි. වී ගොඩේක ආකාරයේ හැඩයක් තමයි තිබිලා තියෙන්නේ. නමුත් දැන් මේ වර්තමාන මේ ස්තූපේ හැඩය ගාන්ඨාකාර හැඩයක් තමයි දක්නට ලැබෙන්නේ. මේ හැඩය අපිට ගාන්ඨාකාර හැඩයට ඊට වෙනස් වෙන්නේ නව ප්‍රතිසංස්කරණ වලදී තමයි. 1842 දී කරපු ප්‍රතිසංස්කරණ වලදී තමයි මේ ගාන්ඨාකාර හැඩය බවට පත් වෙන්නේ. මේ ස්තූපේ ලංකාවේ ඉදුණු කුඩා ප්‍රමාණයේ ස්තූපවල තිබුණු විශේෂ කලා ලක්ෂණ තූපාරාම ස්තූප තුලින්ද අපිට දක්නට ලැබෙනවා. මේ දාගැබ අර ස්තූපේ, අපි දාගැබ කියලා සඳහන් කරමු, එහෙම නැත්නම් ස්තූපය වටා එක කේන්ද්‍රීව පිහිටා ඇති තනි කළු ගලින් නිමු කුළුණු පේලියක්, කුළුණු පේලි හතරක් මේ ස්තූපේ දක්නට ලැබෙනවා. මේ කුළුණු පේලි වල මත පියස්සන් නිර්මාණය කරා කියලා සඳහන් වෙනවා, වටදාගයක් නිර්මාණය කළා කියලා සඳහන් වෙනවා. ඒකේ ඉතුරු වෙච්ච ශේෂ විශ් කොටස් තමයි මේ කුළුණු හැටියට අපි සලකන්න වෙන්නේ. අනිත් වැදගත් කරුණ තමයි මේක ඉන්දියාවේ අශෝක සමය හා සමකාලීන පෞරාණික වටිනාකමකින් යුක්ත නිර්මාණයක් හැටියට මේ තූපාරාමය අපිට හඳුන්වන්න පුළුවන්. මේ තූපාරාමයේ තියෙන කුළුණු, මයිසස සඳහන් කර කුළුණු පළමුවන සහ දෙවෙනි පේලිවල තියෙන කුළුණු හිස්වල වාමන රූපද, තෙවන කුළුණු පේලියේ කුළුණු හිස්වල පක්ෂීන්ගෙන්ද, සතරවෙන කුළුණු පේලිය මල් වැල් වලින්ද සරසලා තිනවා නිර්මාණකරුවන් විසින්. මේ කැටයම් සියල්ලම අල්ප උන්නතව නෙලා ඇති බව සඳහන් වෙනවා. තවත් වැදගත් කරුණක් තමයි තූපාරාමයට මයිසල හඳා කර මේ කුළුණු මත ඉදිකර පියස්සක්, ඒක අපි හඳුන්වනවා චේතියගර කියලා, එහෙම නැත්නම් දාගය කියලා. මේකෙත් මේ චේතියගරයක් නිර්මාණ, එහෙම නැත්නම් වටදාගයක් මේ තූපාරාමයේ තුල නිර්මාණය කළා කියලා. ඒ කියන්නේ ගෘහ නිර්මාණ අංගයක් තිබුණු බවට සාධක දක්නට ලැබෙනවා. මේ වටදාගය මේ තූපාරාමයට එකතු වෙන්නේ අනුරාධපුරයේ රජ කළ වස්සබ්බ රජතුමාගේ කාලයේදී තමයි මේ තූපාරාමය එකතු වෙන්නේ. ඒ වගේම මේ තූපයට විවිධ රජවරු විවිධ විදියට ප්‍රතිසංස්කරණ කටයුතුල දායක වෙලා තියෙනවා. අපි රජවරු ගැන කතා කරොත් බාතිය කියන රජතුමා උපෝසථාගාරයක් ඉදිකරා කියලා සඳහන් වෙනවා. අණ්ඩගාමිනී රජතුමා විසින් තූපේ මුදුනේ ජෂ්ට දෙකක් සවි කරා කියලා සඳහන් වෙනවා. ඒ වගේම ලජ්ජතිස්ස රජතුමන් විසින් කංචුකයක් නිර්මාණය කළා බව සඳහන් වෙනවා. ඒ වගේම තවත් අපි ඉතිහාස තොරතුරු කතා අධ්‍යයනය කිරීමේදී අපිට අසන්න දක්නට ලැබෙනවා. අපේ මුතුන් මිත්තන් ඉතින් සඳහන් කරපු දෙයක් මට මතක් වෙනවා. මේ ථූපාරාමයේ වැදගත් සිදුවීමක් දෙවන අග්බෝ රජු සමයේදී සිදු වුණා කියලා. ඒ පෙත් සංස්කරණ වලදී අග්බෝ රජතුමන් කාලේ මේ ධාතු ගර්භයේ තිබූ අකු ධාතුව නැවත ගොඩගෙන දාගැබ ප්‍රතිසංස්කරණ කටයුතු කරා කියලා වංශ කතාවල සඳහන් වෙනවා. දැන් ලංකාවේ ස්තූප ප්‍රධාන ස්තූප ථූපාරාමයට අමතරව ප්‍රධාන ස්තූප ත්‍රිත්වය දක්නට ලැබෙනවා. මහා ස්තූප ත්‍රිත්වය. ඒක රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනාරාමය ලෙස හඳුන්වන්න පුළුවන්. ඒතර අපි මුලින් සඳහන් කරපු විදියට මේ ස්තූප නිර්මාණයේ විශාලම ස්තූපය රුවන්වැලි මහා සෑය ස්තූපය. අපි මේ පිළිබඳව දැන් පොඩි කෙටි විස්තරයක් සඳහන් කරගමු. මේ රුවන්වැලි සෑය මහා ස්තූපය නිර්මාණය වෙන්නේ ක්‍රිස්තු පූර්ව පළවන සියවසට අයත් කාලවකවානුවක් තුළ තමයි මේ රුවන්වැලි සෑය නිර්මාණය වෙන්නේ. මේ රුවන්වැලි සෑය පිළිබඳව ඉතා ලස්සන කතාවල් තියෙනවා. අපේ මුතුන් මිත්තන් මේ පිළිබඳව විවිධ වර්ණනා කරනවා. මේ ඉන්දියාවේ රාම ග්‍රාම ස්තූපේ නිදන් කොට තිබු සර්වඥ ජාතුන් වහන්සේලා ද්‍රෝණයක් කියන්නේ නැලියක් පමණ තැන්පත් කර තිබුණු සරණ ධාතුන් වහන්සේලා නැවත ගොඩගෙන රුවන්වැලි මහා සෑයේ තැන්පත් කරා කියලා ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. මේක වර්තමානයේ මහා ථූපය ලෙසද හඳුන්වනවා. මේක නිර්මාණය කරන්නේ අනුරාධපුරයේ රජකල දුටුගැමුණු රජතුමන් විසින්. මේ එතුමන් විසින් ඉදිකරපු මේ ස්තූපය විවිධ නම් වලින් හඳුන්වනු ලබනවා. ස්වර්ණමාලී කියලා කියන, රත්නමාලී කියලා නම් වලින් මේ ස්තූපය හඳුන්වනු ලබනවා. මේ ස්තූපයේ වර්තමානයේ උස අඩි 350ක්, විස්කම්භය අඩි 300ක්. ඒ වගේම මේ රුවන්වැලි සෑය පිළිබඳවත් මහාවංශී විවිධ තොරතුරු සඳහන් වෙනවා. එයින් කීපයක් මං කියන්නම්. බාත්තිකාභය රජු සහ අණ්ඩගාමිනී කියන රජු දෙදෙනා රුවන්වැලි සෑයට පාද වේදිකාවක් නම් වූ ගරාදි වැටක් නිර්මාණය කළා බව සඳහන් වෙනවා. ඒ වගේම මිත්තසේන රජු තොරණක් කරූ බවත්, සද්ධාතිස්ස රජු ඇත්පවුරක් කළ බවත් සඳහන් වෙනවා. දැන් අපි මේ රුවන්වැලි සෑය පිළිබඳ සද්ධාතිස්ස රජුරුව පිළිබඳවත් මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ රුවන්වැලි සෑය දිදි කිරීමේදී දුටුගැමුණු රජතුමා රෝග වෙලා මරණාසන්න මොහොතේ මේක වැඩ නිම කරගන්න උදව් කරලා තින්නේ සද්ධාතිස්ස රජතුමා විසින්. ඔහු තමයි හතරැස් කොටුව දැව වලින් සකස් කරලා මේ අංග සම්පූර්ණ නිර්මාණයක් බවට දුටුගැමුණු රජතුමන්ට පෙන්වුවේ. එතුමන් විසින් තමයි මේ ඇත්පවුර හස්ති ප්‍රාකාරයේ නිර්මාණය කරන්නේ. ඒ වගේම සද්දාතිස්ස රජතුමන් හතරැස් කොටුව හා ජට්‍රයක් කරූ බවත් සඳහන් වෙනවා. ඒ වගේම පළවන සිරිනාග රජු මහාථූපය මත ජට්‍රයක් තබා රන් ආලේප කරස් බවත් සඳහන් වෙනවා. ඒ වගේම ධාතුසේන රජතුමා මේ ජට්‍රය ප්‍රතිසංස්කරණය කර බවත් සඳහන් වෙනවා. ඒ අනුව කිස්තු වර්ෂ 5 වන සියවසින් පස්සේ කොත් කැරැල්ල ගඩොලින් නිර්මාණය වෙලා ජත්‍රා වලිය කොත් කැරැල්ල බවට පත් වුණා බව පුරාවිද්‍යාවෙන් සඳහන් කරනවා. ඒතර අපි ස්තූපවල මා සඳහන් කරපු පරිභාගයේ වෙනස් කිරීම තමයි බොහෝ දුරට ජත්‍රා වලිය කොත් කැරැල්ල බවට පත් වෙන්නේ. ඒ වගේම තවත් ස්තූපයක් මම සඳහන් කළා, අභයගිරි සෑය. අපි පිළිබඳවත් අවබෝධයක් ලබා ගනිමු. අභයගිරිය, බයාගිරිය, උතුරු චෛත්‍ය යන නම් වලින් මේ අභයගිරි සෑය හඳුන්වනවා. මේ සෑය නිර්මාණය වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ අනුරාධපුරයේ රජකල වට්ටගාමිනී අභය එම නැත්තං වලගම්බා රජු නමින් ප්‍රසිද්ධියට පත් වුණු රජතුමන් විසින්. මේ පිළිබඳවත් කතක අවදක් තියෙනවා. එතකොට මේකේ තියෙන එක ඒක ඒ දවස්වල දකුණු ඉන්දියා ආක්‍රමණිකින් අතින් පරාජය වුණු වලගම්බා රජතුමා පලා යන විට මේ අසල තිත්තාරාමය කියන ආරාමයේ අසල හිටිය ගිරිනම් නිගන්තේ ජෛන නිගන්තේ ප්‍රකාශ කරලා තිනවා මහා කළු සිංහල පැනලා යනවෝ කියලා. කෑ ගැසූ බව මහා වංශවල සඳහන් වෙනවා. මේ රජතුමා වලගම්බා රජතුමා මේක හිතේ තියාගෙන කවදාහරි මේකේ මේ කොටසේ පලිය ගන්නවා කියලා හිතාගෙන නැවත රාජ්‍ය බලයට පත් වුණෙන් පස්සේ බලගම්බා රජතුමන් තමන්ට නිග්‍රහ කරපු ඒ භූමිය අල්ලගෙන තමාගේ නමෙන් කොටසකුත් ගිරිනිගන්ඨයාගේ නමේ කොටසකුත් එක් කරගෙන අභයගිරි නමින් අභයගිරි සෑය ඉදි කළ බවත් ඒ කාල සීමාව තුළ එතුමාට උදව් කළ කුපික්කල තිස්ස තෙරුන්ට පූජා කළ බවත් වංශ කතාවල සඳහන් වෙනවා. ඒ වගේම වංශ කතා කරුවා මේ ස්තූපය ගැන පෙන්වා දෙන පරිදි පස්සේ වලගම්බා රජතුමාට පස්සේ පැමිණි ගජබාහු රජතුමන් විසින් මෙම සෑය විශාල කරලා විශාරව නැවත වර බඳින ලද බවත් අභයගිරි ස්තූපය වාහල්කර සතරක් කනිත්තිස්ස රජතුමා විසින් කරන ලද බවත් ඒ වගේම පළමුවන පරාක්‍රමබාහු රාජතුමේදී නැවත පළවන පරාක්‍රමබාහු රාජ්‍ය සමයේදී නැවත විශාල කරන ලද බවත් ඉතිහාස පොත්පත්වල සඳහන් වෙනවා. මේ වන විට මේකේ උස අඩි 350යි. ඒ වුණාට දැන්ට වර්තමානයේ මේ දාගැබි උස අඩි 235ක් පමණ වෙනවා. විස්කම්බේ අඩි 310ක් පමණ වෙනවා. අභයගිරි සෑය නටබුන් අතරින් වැදගත් ගල් කැටයම් කීපයක්ම හමු වෙලා තියෙනවා. මේ ගල් කැටයම් අතර අපි රුවන්වැලි සෑය ගැන කතා කරා. රුවන්වැලි සෑයෙත් මල් ආසන හමු වෙලා තියෙනවා. ඒ මල් ආසන වලට සමාන ආසන මේ අභයගිරි ස්තූපයේ තුලුනොත් ඒ කැණිම් වලදීත් හමු වෙලා තියෙනවා. ඒ ආසනේ නෙළුම් දණ්ඩයක් මත පිහිටි වෘත්තාකාර දැටියක් වෙන හැඩයකින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ ස්තූප දෙක තුලම මේ මලසුන් දක්නට ලැබෙනවා. ඒ වගේම තවත් විශේෂ මේකක් තියෙනවා. අභයගිරි සෑයේ විස දොරටුව ඉදිරිපිට තියෙන මුරගල් දෙක. ඒ මුරගල් දෙක කලාත්මක හා සංකල්පනාත්මක අතින් උසස් නිර්මාණයන් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ මුරගල් දෙක නම් කරලා තිනවා සංක නිදි හා පත්ම නිදි වශයෙන්. සංක නිදි රූපය අඳුර ගන්න පුළුවන් මේ මුරගල. මුරගලේ බාහිර රූපයෙන් මත සංකයක් එනත හගෙඩියක් තියෙනවා හිස මත. ඒ වගේම පත්ම නිදි කියන මුරගල මත හිස මත පත්මයක් නිර්මාණය කරලා තිනවා. ඒ නිසා මේ මුරගල් දෙක හඳුනා ගන්න පහසුයි. සංක නිදි සහ පත්ම නිදි මේ කුවේරයාගේ අතවැසියන් දෙදෙනා කියලා සඳහන් වෙනවා. මේ බාහිර රූප දෙක ඉදිරිපත් කරලා තියෙන ආරක්ෂාව හා යන ආරක්ෂාව කියන සංකල්පය මත තමයි මේ මුරගල් නිර්මාණය කරලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරමු තවත් විශාල ස්තූපයක් පිළිබඳව, ජේතවනාරාමය පිළිබඳව. මේ ජේතවනාරාමය මිහිඳු මහරහතන් වහන්සේ පළමු ධර්ම දේශනාව පැවැත්තු නන්දන උයන, එහෙම නැත්නම් ජෝතිවනය කියලා කියනවා. නන්දන උයනේ තමයි මේ ජේතවනාරාමය ඉදි කරලා තියෙන්නේ. අනුරාධපුර යුගයේ මහසෙන් රජතුමාගේ රාජ්‍ය සමයේදී කරවන ලද්දක් බවද මේ සඳහන් කරන්න පුළුවන්. මේ ජේතවනාරාමයේ වර්තමානයේ උස අඩි 232ක් වන අතර මේ ස්තූපයේ සතර පැත්තේ වාහල්කඩ සතරක් දක්නට ලැබෙනවා. අපි පසු වෙලාවක මේ වාහල්කඩ කියන්නේ මොනවද කියන එක සාකච්ඡා කරමු. මේ වාහල්කඩ සතරක් දක්නට ලැබෙනවා. ස්තූපයේ බටහිර පැත්තේ, මේ ස්තූපයේ බටහිර පැත්තේ තියෙන ප්‍රතිමා ගෘහයක් දකින්න පුළුවන්. ඒ වගේම ජේතවනාරාම භූමියේ තියෙන ශෛලම් ගල්වැටක්. මේ ගල්වැට ඉන්දියාවේ බහරුත් කියන ගල්වැටට සමානකම් තියෙන එක සිහි ගන්නන සුළු ගල්වැටක්. ඒ වගේම මේ ස්තූප කැණීම්වලදී කැටයම් හමු වෙලා තිනවා. මේ කැටයම් ඉන්දීය මෞර්ය හා ආන්ද්‍රා කලා ලක්ෂණ නිරූපණය වන බව පුරාවිද්‍යාඥයින්ගේ අදහස. දැන් මේ ජේතවනාරාමේ මුලින් සඳහන් කරන්න බැරුණා බුදුන් වහන්සේගේ පටිධාතුවෙන් කොටසක්. මේකෙත් ලස්සන කතාවක් තියෙනවා පටිධාතුව ලබා ගැනීම පිළිබඳව. පටිධාතුවෙන් කොටසක් මේ තමයි තැන්පත් කරලා මේ ජේතවනාරාමේ ඉදි කළා කියලා පුරාවිද්‍යාවල සඳහන් වෙන්නේ. ඒ වගේම අපිට තවත් ස්තූප කීපයක් තියෙනවා ලංකාවේ දක්න ලැබෙන ප්‍රධාන වශයෙන් ස්තූප කීපයක්. එයින් තව එක ස්තූපයක් තමයි රන්කොත් වෙහෙර කියන ස්තූපය. මේක අයිති වෙන්නේ රන්කොත් වෙහෙර කියන ස්තූපය අයිති වෙන්නේ පොළොන්නරුව යුගයට. අපි මීට කලින් කතා කරපු සියල්ලම අයිති වෙන්නේ අනුරාධපුර යුගයට. මේ රන්කොත් වෙහෙර කියන ස්තූපය අයිති වෙන්නේ පොළොන්නරුව යුගයට. පොළොන්නරුව යුගයේ රජකල නිශ්ශංක මල්ල රජතුමන් විසින් තමයි මේ රන්කොත් වෙහෙර නිර්මාණය කරන්නේ. මේ රන්කොත් වෙහෙර නිර්මාණය කිරීමේදී පොළොන්නරුව යුගයේදී අනුරාධපුර චෛත්‍ය නිර්මාණවල දක්නට ලැබෙන ලක්ෂණ ඒ අයුරින්ම තියෙන විදිහට ඉදිකරපු නිර්මාණයක් ලෙස මේ රන්කොත් වෙහෙර හඳුන්වන්න පුළුවන්. මේක තියෙන තවත් ලක්ෂණයක් තමයි ස්තූපේ හතරැස් කොටුව ගර්භය මත පිහිටි හතරැස් කොටුවේ සෑම මූණතක්ම සූර්ය සංකේතවත් කරන සූර්ය සංකේත වක්‍ර චක්‍ර කීපයකින් මේ සතර පැත්ත මූණත් සතර සංකේතවත් කරලා තියෙන සූර්යාගෙන්. මේ ස්තූපය අපි උස සටහන් කරගත්තොත් උස අඩි 200ක් පාදමේ වට ප්‍රමාණය අඩි 186ක්. මේක හැඩය ස්තූපේ හැඩය ධාතු ගර්භයේ හැඩය අනුව බුබුලාකාර හැඩයකින් යුක්තයි. ඒ වගේම අපිට තවත් ස්තූපයක් ගැන කතා කරන්න පුළුවන් පොළොන්නරුවේ හමුවන කිරිවෙහෙර. මේ කිරිවෙහෙර පළමු වන පරාක්‍රම බාරදතුමා විසින් කරවන ලද ස්තූපයක් ලෙස සැලකෙනවා. මේක තියෙන්නේ ආලහන පිරිවෙන් ගොඩනැගිලි සංකීර්ණයට අයත් ලංකාතිලක පිළිමගේට උතුරින් මේ කිරිවේර නිර්මාණය කරලා තියෙනවා. මේ නිර්මාණය කරලා තියෙන්නේ පළමුණ පරාක්‍රම බාරතුමාගේ රූපාවතී බිසව සිහිවීම සඳහා ඉදිකරන ලද ස්තූපයක් බව සාමාන්‍ය පිළිගැනීමයි. මේකෙත් බඳ බුබුලාකාර හැඩයයි. ඒක ධාතු ගර්භය බුබුලාකාර හැඩයෙන් යුක්තයි. වට ප්‍රමාණය මේ අඩි 264ක් වර්තමාන උස අඩි 80ක් බව සඳහන් වෙනවා. ඒ වගේම අපිට තවත් ස්තූපයක් ගැන හැඩයෙන් වෙනස් ස්තූපයක් ගැන ලංකාවේ කතා කරද්දී කතා කරන්න පුළුවන් අවශ්‍යම ස්තූපයක් තියෙනවා. ඒ තමයි කැලණි ස්තූපය. කැලණි ස්තූපය කියන්නේ අපේ වන්දනමානයට පාත්‍ර වන පූජනීය ස්ථානයක්. ඒ ප්‍රධාන කරුණ තමයි අපි දන්නවා බුදුන් වහන්සේ තුන්වන වරට ලක්දිවට වැඩම කරන අවස්ථාවේ කැලණිට වැඩලා වැඩි මණියකින රජුගේ ආරාධනෙන් ඉදිකරපු ස්ථානය වැඩම කරන ලද ස්ථානය ඉදිකරපු ස්තූපය තමයි කැලණි ස්තූපය. මේ ස්තූපය ඉදිකරා කියලා සඳහන් වෙන්නේ යටාලතිස්ස රජ විසින් ස්තූපය නිර්මාණය කළ බව සඳහන් වෙනවා. මේකේ හැඩය ධාන්‍යාකාරයි. වී ගුඩේක තියෙන හැඩයක් ලංකාවේ එක ස්තූපයක්. මේ ස්තූපයේ ගැන පුරාවිද්‍යාඥයින් විවිධ කතා සඳහන් වෙනවා. ඒ වගේම පුරාවිද්‍යා තොරතුරු වලට අනුව විවිධ රජවරුන්ගේ ප්‍රසංස්කරණ ලක්වෙච්ච පුදුබිමක් හැටියටත් මේ කැලණි හඳුන්වන්න පුළුවන්. මේ කැලණි ස්තූපේ දුටුගැමුණු රජතුමා කාලයේදී භික්ෂුන් වහන්සේලා 500ක් වැඩ සිටි බව වංශ කතාවල සඳහන් වෙනවා. ඒ වගේම තවත් රජුරු අතර කනිෂ්ඨ තිස්ස, ඕහාරික තිස්ස, දෙවන පරාක්‍රම බහව් හතරවන පරාක්‍රම බහව් භුවනක බහව් යනාදී රජවරු මේ කැලණි විහාරයේ අභිවෘද්ධියට විශාල වශයෙන් කටයුතු කරපු රජවරු හැටියට නම් කරන්න පුළුවන්. විවිධ ආක්‍රමණයන් වලට ගොදුරු වුණු මේ කැලණි විහාර 1870 දී රජකළ කීර්ති රාජසිංහ රජතුමා විසින් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් නැවත ප්‍රතිසංස්කරණය කළ බව සඳහන් වෙනවා. ඒතර අපි දැන් මේ කතා කරපු ස්තූප නැවත මතක් කිරීමක් කරොත් ස්තූපවල හැඩ පිළිබඳව මතක් සටහන් කරගන්න ඕනි නම් සටහන් කරගන්න. ධාන්‍යාකාර, ගාණ්ඨාකාර, බුබුලාකාර, ගටාකාර, පත්මාකාර, ආමලාකාර ඒ හැඩ ටික අපි සටහන් කරගෙන තියෙන්න ඕනි. ඒ වගේම ස්තූපය කොටස් නම් කරගන්න පුළුවන් වෙන්න ඕනි. මේ කොටස් නම් කරගත් නම් කරලා අපි මේ පාඩම අවසානයේ ඇගීමක් දෙනවා. ඒ කොටස් නම් කරලා ඒ ඇගීම් කරන්න පුළුවන් විදිහට කොටස, ඒ කියන්නේ ස්තූපයක් ඇඳලා ස්තූපයේ කොටස් නම් කරන්න, ඒ වගේම ස්තූපයක් පිටි භූමි සැලසුමක් ඇඳලා මේ භූමියේ කොටස් නම් කරන්න පුළුවන්. ඒ වගේම මේ ස්තූපේ අංග අරුත් පිළිබඳවත් අපිට ඇගීමක් හැටියට සටහන් කරගන්න පුළුවන්. මේ ස්තූප නිර්මාණයත් එක්ක බිහි වෙනවා ඒ ආශ්‍රිතව කලා නිර්මාණ රැසක්. මේ කලා නිර්මාණ රැසක් බිහි වෙනවා. මේ කලා නිර්මාණ රැස වලින් අපිට අද කතා කරන්න පුළුවන් තියෙන්නේ කලා නිර්මාණ කීපයක්. අපි එක කලා නිර්මාණයක් පිළිබඳව කතා කරලා ඊළඟ පාඩමවලදී අපි ඉතුරු කලා නිර්මාණ මොනවද කියන එක අපි පාඩමේ සටහන් කරගමු. එතන මේ කලා නිර්මාණවල මම සඳහන් කරා හැම මේකක්ම විශාල ප්‍රමාණයේ ස්තූපයක්ම කතා කරද්දී මේ ස්තූපවල තිබ්බා කිව්වා වාහල්කඩ. මේ වාහල්කඩ කියන වචනේ ස්තූපවලට ආවේ ක්‍රිස්තු වර්ෂ 2 සීවසේදී. ඒ කියන්නේ විශාල ස්තූප වාහල්කඩ නිර්මාණය වෙන ක්‍රිස්තු පූර්ව 2 සීවසේදී. මේක අතීතයේදී හඳුන්වනවා ආදිමුක, ආයත, ඓක කියන නම් වලින් මේ ස්තූප, මේ වාහල්කඩ ස්තූපයක් අවට තියෙන කලා නිර්මාණයක් එක්ක තමයි මේ වාහල්කඩ නෙවෙන්නේ. ස්තූපේ බඳ කොටසටම සම්බන්ධ වෙලා හතර පැත්තේ තියෙනවා. ඒ කියන්නේ ස්තූපේ ආරක්ෂාව ඉදි කරපු නිර්මාණයක් හැටියට තමයි මේක සැලකෙන්නේ. මේක ගොඩනගා තින්නේ විශාල පොඩි ස්තූපවලනේ, විශාල චෛත්‍යවල තමයි මේ ස්තූප මේ වාහල්කඩ නිර්මාණය වෙන්නේ. මේක චෛත්‍යයට ආරක්ෂාවත් වගේම අලංකාරයක් ලෙසද නිර්මාණය කරලා තියෙනවා. මේ ස්තූපයේ සතර දිසාවන්නට මූණලා ඉදි කරලා තියෙන මේ වාහල්කඩ, වාහල්කඩක මූණත් පහකින් සමන්විත වෙනවා. එතකොට මේ වාහල්කඩ නිර්මාණය කිරීමේදී පහළ කොටස ගලින් බැඳලා තියෙන්නේ, ඉහළ කොටස ගඩොලින් නිර්මාණය කරලා තියෙන්නේ. දෙපැත්තේ උස් ගල් කුළුණු දෙකක් දක්නට ලැබෙනවා. මේ ගල් කුළුණු විසිතුරු කැටයමින් යුක්තයි. මෙම ගල් කුළුණු මත සතර දිසාවට මූණලා ගලින් නෙලන ලද ඇත්තස් ගවසිංහ යන සතුන් පිහිටවල තියෙනවා. ඇත්තා නැගෙනහිර දිසාවටත්, අශ්වය බස්නාහිර දිසාවටත්, ගවයා දකුණු දිසාවටත්, සිංහයා උතුරු දිසාවටත් රූප පිහිටන ලෙස තමයි මේ වාහල්කඩ සතරේ ස්තම්භ මත සත්ව රූප නිර්මාණය කළ තියෙන්නේ. ඒ වගේම වාහල්කඩේ මූණත්වල තිරස් අතට විහිදෙන තීරු මත, බුදුදම් තීරු මත වාමන රූප, හංස රූප, ඇත් රූප කැටයම් කරලා දක්නට ලැබෙනවා. දැනට අපිට ඉතිරි වෙලා තියෙන පැනනිතම හොඳම වාහල්කඩ හමු වෙන්නේ මිහින්තලේ කණ්ඩක චෛත්‍යයේ නැගිනහිර වාහල්කඩයි. මේ වාහල්කඩේ ඕගොල්ලන් අපි දැන් ඉස්සරහට එන්නේ වෙසක් සමයේ. මේ වෙසක් සමයේ නිසා ගිහලා සිද්ධස්ථානවලට ගියාම මේ අංග අපිට බලා ගන්න පුළුවන්. මේ වාහල්කඩ තියෙනවා මේ නැගිනහිර මිහින්ත කණ්ඩක චෛත්‍යයේ වාහල්කඩේ ගල් කණු මත කල්ප වෘක්ෂයයි ජීවන වෘක්ෂයයි අල්ප උන්නතව කැටයම් කරලා තියෙනවා. මේ බොරදම් තීරු අතර වාමන රූප ඉතා කලාත්මක නිර්මාණයක් හැටියට දක්නට ලැබෙන. නැගෙනහිර වහල්කඩ දකුණු පස වාමන රූප පෙළක්ද, ඒකේ වාමන රූප මැද්දේ ගණදේ රූපයක්ද කැටයම් කරලා තියෙනවා අපිට දක්ක ගන්න පුළුවන්. මේ වාමන රූප ගණදේ රූපෙන් නමස්කරන අයරු දක්නට ලැබෙනවා. ඒ රූපෙට පහලින් හංස රූප පෙළක්ද, ඊට පහලින් හිස සහ දෙපා ඉදිරියට තබාගෙන සිටින ඇත් රූප පෙළක්ද දක්නට ලැබෙනවා. මේ දේශීය වහල්කඩේ, ලංකාවට පමණක් නිර්මාණය වුණු මේ වහල්කඩේ කැටයම් අමරාවතී කැටයම් වල සමාන බව පුරා විද්‍යාඥයින් මතපල කරලා තියෙනවා. මේ වහල්කඩ මිරිසවැටිය, අබේගිරිය, ජේතවනාරාමය යන ස්තූප ආශ්‍රිතවද වහල්කඩ නිර්මාණය දක්නට ලැබෙනවා. ඉතින් දුවේ පුතේ, අපි අද කතා කරපු මේ ස්තූප නිර්මාණය, ස්තූප ආශ්‍රිතව නිර්මාණය වෙච්ච වහල්කඩයි පිළිබඳව අපිට දැන් හොඳටම අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි. ඉදිරියේදී වෙසක් උත්සවයේ තියෙන වෙසක් උත්සවය ගියන් පස්සේ බලන්න, පන්සලට ගියන් පස්සේ මේ පන්සලේ ස්තූපය කොයි වගේද නිර්මාණය කරලා තියෙන්නේ, කොහොමද ඒ හැඩේ, මොන වගේද පාදම්, කොයිමද අපි දැන් සඳහන් කරපු පේශාවල්ලු කියන්නේ මොනවාද, කොතනද තියෙන්නේ, පාදමේ ඉඳන් මදක් කිහෙලින් තියෙන පේශාවල්ලු තුනක් තියෙනවද, ගර්භයේ හැඩේ කොහොමද, හතරැස් කුටුව කොහොමද, දේවතා කුටුව කොයි වගේද, කොත් කැරල්ල කොහොමද, මේ හැම දෙයක් පිළිබඳව අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන් කාලවකවනුවක් තමයි මේ ඉස්සරහට අපිට එන්නේ. පන්සලට ගියාම මේ ස්තූපය පිළිබඳව බලන්න, ස්තූප අවර්තින නිර්මාණ මොනවාද කියලා බලන්න. එතකොට අපිට විශාල ප්‍රමාණයේ ස්තූපවලට මේ වහල්කඩ දක්න ලැබෙනවා. අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා ස්තූපාශ්‍රිත කලා නිර්මාණවලට තියෙන සඳකඩ පහන, ඊළඟට මුරගල, කොරවක්ගල, පියගැටපෙළ, පුන්කලස්, ඒ වගේම ආරාම, විහාරාම පන්ති පිළිබඳව විදු නිර්මාණ, බෞද්ධාගමත් එක්ක ස්තූප නිර්මාණයත් එක්ක එකතු වෙච්ච බැඳිච්ච නිර්මාණ රාශියක් අපිට එකතු වෙලා තියෙනවා. ඉතින් දිව්‍ය පුතේ, මම අද සඳහන් කරපු මේ ස්තූප නිර්මාණ, ස්තූපේ විකාශනය පිළිබඳව අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා හිතෙනවා. අපි නැවත වරක් අලුත් පාඩමකින් ස්තූප ආශ්‍රිතව කලා නිර්මාණත් එක්ක එකතු වෙමු කියන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමු ගන්නවා. ආයුබෝවන්.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ චිත්‍ර පාඩම ඔබට කියලා දුන්නේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රියන්ත දර්ශනද සිල්වා ගුරු පියාණන්.
ඌවේ ගුරු කෙතර ගුවන් විදුලියේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා, ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජාකුවන් මිතුලියේ මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.